SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අද ලෝකයේ තත්විත්ති විමසා බැලීම අපිට ආරම්භ කරන්නට සිදුවන්නේ මා කලින් කියූ පරිදි ඉතාමත්ම සෝචනීය ප්‍රවෘත්තියකින්. ලෝකයේ විවිධ ජනමාධ්‍ය තවදුරටත් මේ ප්‍රවෘත්තිය වාර්තා කරමින් සිටිනවා. ඒ නිසා ඔබ බෙල්ජියමේ මේ ගෙවි ගිය අඟහරුවාදා සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව විවිධ මාධ්‍ය හරහා තොරතුරු මේ වෙනකොට දැනගෙන ඇති. බෙල්ජියමේ බ්‍රසල් සගනුවර ගුවන්තොටුපළට ඒ වගේම උමං දුම්රිය මාර්ගයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණා. එහිදී පුද්ගලයන් 34ක් මිය ගිහිල්ලා 300කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබලා කියලා තමයි මේ වෙනකොට අපිට වාර්තා වන්නේ. ඒ අතරතුරේදී වාර්තා වෙනවා මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ වුණු පුද්ගලයන් දෙදෙනෙක් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා කියලා. ඊට අමතරව තවත් එක් පුද්ගලයෙක් කෙසේ හෝ ආරක්ෂක අංශවලින් මිදී පලා ගොස් තියෙනවා. ඉතින් මේ සම්බන්ධවත් විවිධ තොරතුරු අපිට විවිධ ස්වරූපයෙන් වාර්තා වෙනවා. අද අපිට තියෙන කාල සීමාව ඉතාමත්ම සීමා සහිත නිසා අපි මේ වෙනකොට බෙල්ජියමෙන් වාර්තා වන තොරතුරුත් බෙල්ජියමේ මේ සිදුවීම හරහා ලෝක ත්‍රස්තවාදී මැඩලීම් වෙනුවෙන් ලෝක බලවතුන් අරගන්නට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් මේ වෙනකොට මොන වගේ සාකච්ඡාද කරමින් සිටින කියන කාරණාව පිළිබඳවත් අවධානය යොමු කරමු. සුපුරුදු විදිහට FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම් සිටිනේ. අමල් ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
දැන් බෙල්ජියමේ මේ වෙනකොට අපිට මොනවද වාර්තා වන්නේ අලුතින්ම?
දිලුක්ෂි, මේ අවස්ථාව වෙනකොට මේ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධානම පුද්ගලයන් තුදෙනා, ඒ කියන්නේ මේ මරාගෙන මැරෙන ප්‍රහාරය ඍජුවම එල්ල කරපු අය කවුද කියන පිළිබඳව ඒ හඳුනා ගැනීම කරලා තියෙනවා. ඊට අමතරව මේක මෙහෙයුවයි කියලා සැක කරන පුද්ගලයා ගැනත් තොරතුරු ලැබිලා තිනවා. ඔහුගේ ඡායාරූප මේ වෙනකොට ඉදිකුත් කරලා තිනවා. ඔවුන් ස්වාගත තව කාරණාවක් තමයි බෙල්ජියමේ ඒ බෝම්බ ප්‍රහාරය පසුපස හිටපු ප්‍රධාන මුලකරු පැරිසියේ ප්‍රහාරයටත් සම්බන්ධයි කියලා. එතකොට මේ ප්‍රහාර දෙක එකම කණ්ඩායමක් විසින් කරපු එකක් බවටත් මේ වෙනකොට නිගමනය කරලා තියෙනවා.
එතකොට අමල්, දැන් ඔය කතාව කියද්දි මට මතක් වෙනවා ඔය ප්‍රංශ ප්‍රහාරය පිළිබඳව අපි මේ ඒ ප්‍රහාරයේ සිදුවන වකවානුවේදී මේ විශේෂාංගය හරහා කතා බහ කරද්දී අපි සඳහන් කළා. ප්‍රංශ ප්‍රහාරයේ මහමෝලු කරු විදිහට සැලකුණු සලාම් අබ්දුසලාම් දේශ සීමාව හරහා පැනලා ගියා කියලා බෙල්ජියමට. මේක මුලින්ම සඳහන් කළේ ඇමරිකාවේ බ්‍රහස්පති සංවිධානයක්. නමුත් පස්සේ ප්‍රංශයේම සඳහන් කළා නෑ, ඔහු මේ ප්‍රහාරයෙන් පොලිස් වෙඩි තැබීමේදී මිය ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් පස්සේ අලිත් හෙළියුණා නෑ, ඇත්තටම මේ සලාම් අබ්දුසලාම් ඉන්නේ බෙල්ජියමේ දැන් කියලා. දැන් අපිට වාර්තා වෙනවා මේ සලාම් අබ්දුසලාම් මේ බෙල්ජියමේ බෝම්බ ප්‍රහාරයට දින කිහිපයකට කලින් අත්අඩංගුවට ගත්තා. ඒ හින්දා තමයි මේ ICC සංවිධානය මේකට පිළිතුරක් විදිහට මේ බෝම්බ ප්‍රහාරය සිදු කළේ කියලා. මා කැමති මේ සම්බන්ධව මේ වෙනකොට අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා කොයි ආකාරයෙන් දලුතෙන් තොරතුරු හෙළි කරගෙන තියෙන්නේ කියන කාරණාවත් එක්කම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අනිකුත් පුද්ගලයන් සම්බන්ධව වාර්තා වෙන කරුණු දැනගන්න.
දිලුක්ෂි, මේ සලා අබ්දුල් සලාම් කියන පුද්ගලයා ගිය සතියේ සිකුරාදා තමයි ප්‍රංශයට පිටුවහල් කරන්නේ බෙල්ජියමෙන් අත්අඩංගුවට ගත්තට පස්සේ. මාස 4ක මෙහෙයුමෙන් පස්සේ තමයි මේ පුද්ගලයාව බෙල්ජියන් බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙන්නේ. ඉතින් ඔහුව පැරිසියට යවුවට පස්සේ IS සංවිධානයේ තර්ජනයක් කරලා තිබුණා මේකේ පලිගැනීමක් හැටියට ඔවුන් ප්‍රහාරයක් ඇති කරන්නට ඉඩකඩ තියෙනවයි කියලා. බ්‍රසල්ස් නුවර ඇතිවෙච්ච බෝම්බ පිපිරීම් තුනක් සිද්ධ වුණා. ගුවන්තොටුපළේ මරාගෙන මැරෙන පිපිරීම් දෙකයි, ඒ වගේම මෙට්‍රෝ එකේ ඒ විදිහටම තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. හතරවෙනි බෝම්බය ඇත්තටම ඒකේ යම්කිසි කාර්මික දෝෂයක් නිසා ඒක අක්‍රිය වෙලා තිබිච්ච නිසා වෙන්න තිබිච්ච ලොකු ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි වෙලා තියෙනවා. ගුවන්තොටුපළේ එක බෝම්බ ප්‍රහාරයකුත් ඒ වගේම මෙට්‍රෝ එකේ ඇතිවෙච්ච ප්‍රහාරයත් සිද්ධ කරලා තියෙන්නේ සහෝදරවරුන් දෙන්නෙක් ඉබ්‍රාහිම් ඇන්ඩ් ඛාලිද් අල් බකරායි කියලා තමයි මේ අවස්ථාවේ උන් හඳුල්ලා තින් මේ සහෝදරුන් දෙන්න. මේ සහෝදරුන් දෙන්නගෙන් එක්කෙනෙක් ඉබ්‍රාහිම් කියන පුද්ගලයා ඇත්තටම ප්‍රංශයට පිටුවහල් කරපු සලා අබ්දුල් සලාම් සමග කිට්ටු සම්බන්ධකමක් පැවැත්තුවා කියලත් වාර්තා වෙලා තිනවා. මේ අනුව දැනට බලධාරීන් සොයාගෙන තියෙනවා පැරිසියේ සිද්ධ වෙච්ච ප්‍රහාරයත් ඒ වගේම මේ බෙල්ජියම් ප්‍රහාරයත් ඇත්තටම එකම කණ්ඩායමක් විසින් කරපු එකක් හැටියට.
එතකොට අමල්, මේ තත්ත්වය මත ත්‍රස්තවාදී ක්‍රියා පාලනය සම්බන්ධයෙන් යුරෝපා කලාපය තුළ විශාල කතිකාවතක් ඇති වෙලා තියෙනවා. මම කැමතියි ඊළඟට දැනගන්න ලෝක බලවතුන්, යුරෝපීය බලවතුන් කලාපීය ත්‍රස්තවාදය වළක්වාලීමේ පීවර වශයෙන් මොන වගේ දේවල්ද අරගෙන තියෙන්නේ කියලා. ගුවන්තොට ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් විශාල කතාබහක් තියෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ුත් අපිට විවිධ තොරතුරු හෙනවා. ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂාව වැඩි කළා කියලා. මේ වගේ මේ ලෝක බලවතුන් සහ යුරෝපීය නායකයන් ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් ආරක්ෂිත පීවර මොනවද මේ වෙනකොට අලුතින් අරගෙන තියෙන්නේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්කම?
විශේෂයෙන්ම යුරෝපයේ ප්‍රධාන ගුවන් තොටුපළවල මේ වෙනකොට ආරක්ෂක තත්ත්වය උපරිමයටම ගෙනත් තියෙනවා. ඒ රටවල්වල බුද්ධි අංශ එකිනෙකා සමග තොරතුරු හුවමාරු කර ගැනීම ඒ වගේ කටයුතු වෙන්නට වඩා උත්සන්න කළා කියලා වාර්තා වුණා. තවත් විශේෂ කාරණාවක් තමයි මේ බෙල්ජියම් ප්‍රහාරයෙන් පස්සේ අපි දකිනවා රුසියාවේ පුටින් ජනාධිපතිවරයා, ඒ වගේම ඇමරිකාවේ බරක් ඔබාමා සහ අනෙකුත් සියලුම රාජ්‍ය නායකයන් මේ අවස්ථාවේදී එක මතයක් ප්‍රකාශ කළා තියෙනවා. ඒ තමයි ඔවුන් මීට වඩා එකමුතුවෙන් මේ ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීමට කටයුතු කළ යුතුයි කියලා. ඉතින් ප්‍රායෝගිකව ඒ සඳහා කුමන පියවර ගන්නවද කියන එක තැනට වාර්තා වෙලා නැහැ. නමුත් රාජ්‍ය නායකයන් මේ අවස්ථාවේදී මුළු ලෝකයේ සියලුම රටවල් මේ ප්‍රශ්නය සඳහා එකමුතුව කටයුතු කරන්න ඕනේ කියලා වාර්තා වෙලා තියෙනවා. අර ඔබ ඇහුවා වාගේ ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් කොළඹ ගුවන් තොටුපළෙත් බණ්ඩාරනායක ගුවන් තොටුපළෙත් ඒ ආරක්ෂාව තර කිරීමේ පියවර මේ වෙනකොට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මාලදිවයිනේ සිට සිරියාව දක්වා ගමන් කරපු IS සංවිධානයට බැඳුනයි කියලා සැක කරන අය පිළිබඳව මේ වෙනකොට විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. මොකද මාලදිවයිනේ ඉඳලා අඩු ගානේ 35 දෙනෙක් මේ වෙනකොට සිරියාවේට ගිහිල්ලා IS සංවිධානයට බැඳුනයි කියලා මාලදිවයින බලධාරීන් විසින්ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ සංඛ්‍යාව සමහර විට 200ක් වන්නටත් පුළුවන් කියලා මාලදිවයින ඒ දේශපාලන අංශවලින් අපිට වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ කටයුත්ත නිසා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඒ IS සංවිධානයට සම්බන්ධයෙන් ඒ කරන බුද්ධි අංශවල මෙහෙයුම් උත්සන්න කරපු බවක් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මාලදිවයිනට යන සහ මාලදිවයිනෙන් එන ගුවන් ගමන් සම්බන්ධයෙන් වෙනතට වඩා විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.
එහෙමනම් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව අවධානය යොමු කරන මේ වගේ කාල සීමාවකදී එක්තරා අන්දමකට තවත් සුබදායි ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා යේමනේ පැත්තෙන්. මේ ත්‍රස්ත ක්‍රියාවලට මද විරාමයක් තබලා සාම ක්‍රියාදාමයකට අවතීර්ණ වෙන්නට යේමනේ ක්‍රියාත්මක ප්‍රධාන ත්‍රස්ත කණ්ඩායමක් විදිහට සැලකෙන අල්කයිඩා ඉන් ද ඇරිබියන් පෙනින්සියුලා විදිහට හඳුන්වන AQAP සංවිධානයේ මේ වෙනකොට එකඟතාව පළ කරලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. මේ විශේෂාංගය යටතේ අපි ඔබට මේ AQAP සංවිධානය පිළිබඳවත් බොහෝ කාලයකට කලින් සඳහන් කළා. මා කැමැති යමල් මේ AQAP සංවිධානය පිළිබඳව නැවතවතාවක් කෙටි මතක් කිරීමක් කරන්න අපේ අසන්නන්ට. ඊට පස්සේ මේ සාම ක්‍රියාදාමයට ඔවුන්ගේ අවතීර්ණ වීම හරහා යේමනේ කොයි වගේ තත්වයක් ඉදිරියේදී ඇතිවේවිද කියන කාරණාව පිළිබඳවත් විමසා බලන්න.
දිල්රුක්ෂි, AQAP කියලා කියන්නේ මේ වෙනකොට අල්කයිඩා සංවිධානයේ ප්‍රධානම බලවත්ම කොටස හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනයෙන් පස්සේ අල්කයිඩා සංවිධානයේ නායකත්වය අරගෙන පුරෝගාමීව කටයුතු කරපු කණ්ඩායම හැටියට AQAP හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ එක්කම දැනට අල්කයිඩා සංවිධානයේ ප්‍රබලම කණ්ඩායම හැටියටත් ඇමරිකාව ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. මේ කට්ටිය තවමත් IS සංවිධානයට සම්බන්ධව කටයුතු කරනවා කියන සම්බන්ධයෙන් සාක්ෂි ලැබිලා නැහැ. නමුත් විශ්වාසය තමයි ඔවුන් ඇත්තටම IS සංවිධානයට එරෙහිව කටයුතු කරන, නමුත් ඒ ඉස්ලාමීය අන්තවාදී ප්‍රවණතාවයක් තියෙන සංවිධානයක් හැටියට විශේෂයෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් සෑහෙන ඉදිරියෙන් සිටිනවා මැද පෙරදිග රටවල් දිහා අපි බලපුවහම. නමුත් මේ අවස්ථාවේදී ඔව් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ සංවිධානය කරපු සටන් විරාමයට මේ අවස්ථාවේදී එකඟතාවය පළ කරලා
තියෙනවා. සටන් විරාමය ආරම්භ කරන කාලවකවානුවක් එහෙම වාර්තා වෙනවද අමල්?
ඔදිලුෂේ, දැනට සාකච්ඡා කරලා තියෙන විදිහට අප්‍රේල් 10 වෙනිදා ඉඳලා මේ සටන් විරාමයේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. නමුත් මෙතනදී ඇමරිකාව නම් ඩ්‍රෝන් යානා පාවිච්චි කරගෙන ඒ අල්කයිඩා AQAP සංවිධානයට විරුද්ධව කරන ඒ ප්‍රහාර වල අඩුවීමක් අපි දකින්නේ නැහැ. මොකද ඇමරිකාව බොහොම තදින්ම මේ අල්කයිඩා සංවිධානය විනාශ කිරීමේ කටයුත්තේදී බොහොම ප්‍රබලව පියවරක් ගැනීමට තමයි ඔවුන් ප්‍රතිඥා දීලා තියෙන්නේ.
අපි මීළඟට අවධානය යොමු කරමු තවත් ඓතිහාසික අවස්ථාවක් පිළිබඳව. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සහ ප්‍රබල සමාජවාදී රාජ්‍යයක රාජ්‍ය නායකයන් දෙපළක් දශක 8කටත් වගේ පස්සේ එකිනෙකාව හමු වුණා. ඒ තමයි ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ කියුබානු ජනාධිපති රවුල් කැස්ට්‍රෝ. මේ දෙදෙනාගේ හමුව හරහා සෑහෙන කාලයක් තිස්සේ විරසකව පැවති මේ සම්බන්ධතාවය අලුත් වුණා. මේ අලුත් වීම හරහා ලෝකයට කොයි වගේ යහපත් ප්‍රවණතාවක් ඇති වේවිද කියලා අපි මීළඟට කල්පනා කරලා බලමු. අමල්, අපිට වාර්තා වෙනවද මේ හමුවේදී ගත්ත යම් යම් තීන්දුව තීරණ හෝ ඉදිරි බලාපොරොත්තු හෝ යම් සුබදායි ප්‍රවණතාවන් පිළිබඳව?
දිල්රුක්ෂි, මේ සංචාරය ඇත්තටම රොබ කිව්වා වගේම දශක 9කට ආසන්න කාලයකින් පස්සේ ඇතිවෙච්ච මෙවැනි සංචාරයේ අපිට එක හෙලාම දකින්නට ලැබෙන්නේ නැහැ මේකේ ප්‍රායෝගිකව වෙච්ච වෙනස්කම්. නමුත් ආකල්පවල වෙනසක් ඇතිවෙච්ච බව තමයි පේන්නේ. විශේෂයෙන්ම ඇමරිකාව කියුබාව සම්බන්ධයෙන් මෙතෙක් කල් තමන්ගේ හතුරෙක් හැටියට ඒ හඳුන්වලා ඇති කරගත්තේ විදේශ ප්‍රතිපත්තිය ලොකු වෙනසකට ලක්වෙච්ච බව තමයි මේ සංචාරයෙන් පෙනී යන්නේ. ඉතින් මේ සංචාරයේදී ඇත්තට කියුබාව පැත්තෙන් බලපුවාම තියෙන විවේචනය තමයි ඔබාමා ජනාධිපතිවරයා සංකේතාත්මකව රටේ ජනාධිපති රවුල් කැස්ට්‍රෝ සමග බේස්බෝල් ක්‍රීඩාවක් හැම නරඹන්න ගිහිල්ලා ඒ එක්කම කියුබාවේ රජයට ඉදිරිව කටයුතු කරපු යම් පිරිස සමග සාකච්ඡා කළා. ඒ වගේ කටයුතු කළා මිසක් ප්‍රායෝගිකව ඇත්තටම මේ දෙරට අතර සම්බන්ධතාවය තහවුරු වෙන විදිහේ යමක් ප්‍රකාශ නොවුනයි කියලා. මේකට එක හේතුවක් තමයි ඔබාමා ජනාධිපතිවරයා කියුබාවට විරුද්ධව තියෙන ආර්ථික සම්බාධක ඉවත් කළත් අතරම ඇමරිකාවේ පාර්ලිමේන්තුව හැටියට කටයුතු කරන ඒ සෙනෙට් සභාවෙන් ඒවා සම්මත විය යුතු කාරණා. ඒවා තවමත් සිද්ධ වෙච්ච නැති නිසා ප්‍රායෝගිකව ඔබාමාගේ සංචාරයෙන් කියුබාවේ ජනතාවට මේක ඍජුවම බලපෑමක් ඇති කරා කියලා කියන්නට අමාරුයි.
අපි අද කතාව අවසන් කරමු ෆ්ලයි ඩුබායි ගුවන් යාන අනතුරු පිළිබඳව. මේ වෙනකොට වාර්තාවන තොරතුරු පිළිබඳව කතා බහ කරමින් ඔබට මතක ඇති ෆ්ලයි ඩුබායි ගුවන් යානය, ඒ කියන්නේ එමිරේට්ස් ගුවන් සමාගමට අදාළ අඩුවියදම් ගුවන් සේවාව, මේ සේවාවට අයත් ගුවන් යානයක් අනතුරට පත් වුණා රුසියාවේදී. කිසිම කෙනෙක් ජීවිතුන් අතර නැහැ කියලා තමයි අපිට වාර්තාවන්නේ. ගුවන් යාන අනතුරට හේතුව සම්බන්ධව හෝ මේ සම්බන්ධයෙන් ගන්නා වූ ඉදිරි පියවර සම්බන්ධව අපිට මොනවද මේ වෙනකොට වාර්තා වෙන්නේ යමක්?
දෙලක්ෂි, මේ ගුවන් යානේ බ්ලැක් බොක්ස් එකේ නැත්තම් ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක සොයාගන්න පුළුවන් වුණා කියලා වාර්තා වුණා. නමුත් මේ ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක ඇත්තටම විශාල හානියකට පත් වෙලා තියෙනවා කියලා කියනවා මේ ගුවන් යානේ කඩාවැටීමත් එක්කලා. ගුවන් යානේ ඇත්තටම ගුවන් තුටුපොළේ ඉඳලා මීටර් 250ක් විතර වගේ දුරින් තමයි කඩාගෙන වැටුනේ. මේ ගුවන් යානේ දෙතුන් පාරක් උත්සාහ කළා තියෙනවා ධාවනපතේට ඇතර ගුවන් යානේ ගොඩ බැස්වීමට. නමුත් සැඩසුලන් වගේ දේශගුණයක් ඒ අවස්ථාවේ තිබිච්ච නිසා ඒක හරියට කරගන්නට බැරි වෙලා එක අවස්ථාවකදී පැය දෙකක විතර කාලයක් ගුවන් තුටුපළ ආසන්නේ මේ ගුවන් යානය රඳවලා තිබුණයි කියලත් වාර්තා වෙනවා. දැනට ප්‍රකාශිත වෙන්නේ මේක ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා හෝ ගුවන් තුටුපළේ වරදක් නිසා සහ දේශගුණික ප්‍රශ්න කියන මේ කාරණා තුනේම සංගීතයක් හැටියට තමයි මේ ගුවන් යානය කඩා වැටෙනට හේතු වනට වඩාත්ම ආසන්න හේතු හැටියට හඳුන්වලා තියෙන්නේ. ඒ එක්කම තව චෝදනාවක් එල්ල වෙනවා දිල්දුක්ෂි, මේ වාගේ අඩු මිල ගුවන් සේවා එහෙම නැත්නම් මේ ලෝ කොස්ට් කැරියර්ස් කියන ඒවාවල ඇතරම සේවා කටයුතු සම්බන්ධයෙන් තියෙන ඔවුන්ගේ ඒ පරිපාලනමය කටයුතු නිසා සමහර විට මෙම ගුවන් අන්තර් සිද්ධවන්නට ඇති කියලා. මොකද මෙම ගුවන් යානය දේශගුණික තත්ත්වය ගුවන් තුටුපළ ආසන්නෙන් නුසුදුසුයි කියලා හිතුවනම් ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ගුවන් නියමුව මේ ගුවන් යානය වෙන ගුවන් තුටුපළකට ගෙනිච්ච නැත්තේ කියලා. ඉතින් ඒකට හේතුව හැටියට දක්වන්නේ එහෙම නොකරන්නේ මෙවැනි අඩු මිල ගුවන් සේවාවල එවැනි පියවරක් ගත්තොත් ගුවන් සමාගමට වැඩිපුර වියදමක් දරන්නට වෙන නිසා, එවැනි වියදම් අවම කර ගැනීමේ දැඩි ඕනෑකමක් ගුවන් නියමුවන්ට තියෙන නිසා ඔවුන් මෙවැනි අවදානම් කටයුතු කිරීමට පෙළඹෙනවයි කියලත් එවැනි චෝදනාවකුත් තියෙනවා. නමුත් මේ වෙනකොට ගුවන් නියමුවන්ට ලබා දීලා තියෙන නියාමන නිසා මේ දේ සිද්ධ වුණයි කියලා සැක කරනවා. දිලුක්ෂි, ඒ එකම අපිට කියන්න පුළුවන් මේ වෙනකොට අපි මීට කලින් කතා කරපු MH370 ගුවන් යානේ දැන් අවුරුදු දෙකකට කලින් අතුරුදහන් වෙච්ච ඒ ගුවන් යානේ තවත් කොටසක් හම්බ වුණයි කියලා වාර්තා වුණා මොසැම්බික් රටෙන්. ඉතින් ඒ කොටසත් මේ වෙනකොට ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් තහවුරු කරලා තියෙනවා MH370 ගුවන් යානේ කොටසක් වන්නට පුළුවන් කියලා. නමුත් ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ ගුවන් යානේ සුන්බුන් කීපයක් දැනට සොයාගත්තට ඇත්තටම කොයි ප්‍රදේශයේද කොයි ස්ථානයේද ගුවන් යානේ කඩා වැටුනේ කියන කාරණාව පිළිබඳ තවමත් තොරතුරක් සොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ ගුවන් යානේ වැටිච්ච තැන සොයන කටයුත්ත මේ අවුරුද්දේ ජූනි මාසයේ විතර වෙනකොට අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලත් ඔවුන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් බොහොම ස්තුතියි සවිස්තරාත්මක තොරතුරු අපිට සමීප කළාට. අපි ලබන සතියේ සිකුරාද එහෙමනම් හමුවෙමු. ඔබට ආයුබෝවන් කියනවා එතකන්.
ආයුබෝවන් දිලක්ෂි.
SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන්ඩිමාන හරහා පසුව සමන්දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.